Is it done? You have 10 minutes.
நன்றி தலைவர்களே. நான் இந்த சந்தர்ப்பத்தை வேறு ஒரு விடயம் சம்பந்தமாக பேசுவதற்கு நினைத்திருக்கின்றேன். இந்த தேர்தல் முறைமை மாற்றப்பட்டு மாகாண சபை தேர்தல்கள் மிக நீண்ட காலமாக நடைபெறாமல் இருந்து கொண்டிருக்கின்றது. இந்த தேர்தல் முறைமை 17 ஆண்டு மாற்றப்பட்டு இந்த தேர்தல் நிர்ணய தொகுதி நிர்ணய சபை அமைக்கப்பட்டு அந்த தொகுதி நிர்ணய சபை ஒரு அறிக்கையும் போட்டது. அந்த அறிக்கை இந்த பாராளுமன்றத்திலே 19 ஆண்டு கொண்டு வரப்பட்டு அது முழுமையாக நிராகரிக்கப்பட்டது. தேர்தல் நிர்ணய அறிக்கை, தொகுதி நிர்ணய அறிக்கை, அந்த தொகுதி நிர்ணய அறிக்கை நிராகரிக்கப்பட்ட காரணத்தினால் இதுவரை தேர்தல் நடைபெறாமல் இருக்கின்றது. அதில் வேடிக்கை என்னவென்றால், அந்த தொகுதி நிர்ணய அறிக்கையை பாராளுமன்றத்தில் சமர்ப்பித்த அமைச்சரே அதற்கு எதிராகத்தான் வாக்களித்தார். அவர் மாத்திரமல்ல, முழு சபையும் அதற்கு எதிராக வாக்களித்தது. அதன் பிறகு எமது பாராளுமன்ற உறுப்பினர் கௌரவ சுமந்திரன் அவர்கள் ஒரு தனிநபர் பிரேரணை ஒன்றை கொண்டு வந்தார். அந்த பிரேரணையின்படி, அதாவது அந்த 17 ஆண்டு திருத்தத்தை நீக்கிவிட்டு தேர்தலை நடத்த முடியும் என்பதை அது கொண்டது மாத்திரமல்ல, அது சுப்ரீம் கோர்ட் கூட அதிலே ஒரு சின்ன திருத்தத்துடன் ஏற்றுக்கொண்டிருக்கின்றது. அதை செய்யும்படி செய்யலாம் என்று கூறியிருக்கின்றது. அது மாத்திரமல்ல, இப்போது பிரதமராக இருக்கின்ற பிரதமருடைய பிரதமர் அப்போது அமைச்சராக இருந்தபோது அவர் தலைமை வைத்த ஒரு தெரிவுக்குழுவும் கூட அதை ஏற்றுக்கொண்டிருக்கின்றது. தேர்தல் நடத்தலாம் அந்த முறையிலே என்று, அந்த ஒரு சிறிய திருத்தத்துடன் நடத்தலாம் என்று. இப்போது ஒரு நல்ல சந்தர்ப்பம் வந்திருக்கின்றது. முக்கிய 3 ஜனாதிபதி வேட்பாளர்களும் மாகாண சபை தேர்தல்களை நடத்துவதற்கு அல்லது மாகாண சபை முறைமையை தொடர்வதற்கு ஒத்துக்கொண்டிருக்கின்றார்கள். இந்த சந்தர்ப்பத்திலே இந்த 3 கட்சிகளுமாக 3 இந்த திருத்தத்தை கொண்டு வந்து மாகாண சபையை நடத்த வேண்டும், தேர்தல்களை நடத்தி மாகாண சபைகளை இயக்க பண்ண வேண்டும். முக்கியமாக எங்களை பொறுத்தமட்டில் வடகிழக்கிலே மாகாண சபை நடத்தப்படுவதன் மூலம், நான் கூறவில்லை மாகாண சபை முடிந்த முடிவு, அந்த அதிலே வரக்கூடிய அதிகார பரவாக்கள் தமிழ் மக்களை பொறுத்தமட்டில் திருப்தியானது என்று கூறவில்லை. ஆனாலும் எழுத்திலே இருக்கக்கூடிய, இன்றைய அரசியலமைப்பிலே இருக்கக்கூடிய ஒரு விடயத்தை செய்ய வேண்டும் என்றுதான் நான் கேட்கின்றோம். செய்வதன் மூலமாவது ஒரு கொஞ்சமாவது ஒரு அந்த நிச்சயமாக ஒரு அதிகார பரவலாக்கல் ஒன்று கொடுக்கப்பட வேண்டும், இருக்கிறது, அது என்ன முன்னேற்றப்பட வேண்டும் என்ற விஷயங்கள் பேசப்பட்டுக் கொண்டிருக்கும். ஆகவே இருப்பதையும் இல்லாமல் ஆக்கிவிட்டு பழையபடி முதலிலிருந்து ஆரம்பிக்க முடியாது. ஆகவே இந்த மாகாண சபையை முறைமையை மீண்டும் அமல்நடத்துவதற்கு இப்போது நல்ல சந்தர்ப்பம். 3 முக்கிய வேட்பாளர்களும் அதற்கு சம்மதிக்கின்றார்கள். ஆகவே அதை செய்ய வேண்டும். நான் பார்த்த அளவிலே உலகத்திலேயே இந்த நாட்டிலே தான், எங்களுடைய இந்த நாட்டிலே தான், ஐ பிலீவ் தி ஓன்லி கண்ட்ரி விச் டசன்ட் ரெஸ்பெக்ட் தியர் ஓன் கான்ஸ்டிடியூஷன் இஸ் திஸ் கண்ட்ரி ஓன்லி, பிகாஸ் தி 13th அமெண்ட்மெண்ட் இஸ் இன் த கான்ஸ்டிடியூஷன். They refuse to implement that, by that, they continuously, not this government, successive governments continuously refusing or rejecting to have the provincial council function. What they are doing is they disrespect their constitution. This is what I believe. Not only me, the whole world believe. Because of that only we have to go to the Indian government, the American, UNHCR, everywhere we go, because the governments of this country, governments continuously rejecting to have a election and at least let the provincial council function. By that, I don't think that will satisfy the aspirations of the Tamil people. I don't think so. Personally, I don't think so. But still, what I say is at least அது வந்து ஒரு ஓரளவுக்கு தன்னும் தமிழ் மக்களுடைய அந்த கோரிக்கைகள் கிட்டவாவது போகும் என்ற அடிப்படையிலே தான் we continuously ask the government to implement this. ஆனால் ஒவ்வொரு முறையும் இந்த அரசாங்கங்கள் ஏதோ ஒரு காரணத்தினால் இதை பிற்போட்டுக் கொண்டே வருகின்றது, செய்யாமல் விடுகின்றது, அல்லது ஏதோ ஒரு காரணத்தை சொல்வார்கள் சட்டம் ஒழுங்கு நிலம் இந்த இரண்டையும் தர முடியாது என்பார்கள், முதலில் முழுமையாக செய்வோம் என்பார்கள், இந்த இரண்டையும் தர முடியாது என்பார்கள். இப்படியாக ஏதோ காரணம், அரசியலமைப்பிலே இருக்கக்கூடிய விஷயங்கள் இருந்தாலும் நீங்கள் ஆக குறைந்தது புரோவின்சியல் கவுன்சிலை ஆரம்பித்தால் இந்த சட்டம் ஒழுங்கு நிலம் இவைகள் சம்பந்தமாக படிப்படியாக அது நீங்கள் செய்வதற்கு வாய்ப்பு இருக்கும். இந்த நிலத்தை தருவதிலேயோ சட்டம் ஒழுங்கை தருவதிலேயோ எந்த பிரச்சனையும் இல்லை. சட்டம் ஒழுங்கு என்று சொல்லுகின்ற போது ஏதோ மற்ற நாடுகளில் இருக்கக்கூடிய மாதிரி, இந்தியாவில் இருக்கக்கூடிய மாதிரி, தமிழ்நாட்டு போலீஸ் மாதிரி ஏதோ வடகிழக்கு கென்ற ஒரு போலீஸ் வந்துவிடும் என்பது அல்ல அந்த அந்த எங்களுடைய அரசியல் அந்த ஜாப்பிலே இருக்கின்றது. அதில் இருப்பது வடகிழக்குக்கு ஒரு ஐஜி நியமிக்கப்படுவார், அவரின் கீழ் அந்த போலீஸ் வரும். அது முழுமையாக பார்க்கின்ற போது அது ஒரு இலங்கை போலீஸ் படையின் ஒரு பகுதி தான், தனிப்படை அல்ல. இதை அவர்கள் தெரிந்து கொண்டே சொல்லுகின்றார்கள். இதையெல்லாம் விட்டு இந்த நாட்டிலே ஒரு சரியான ஒரு தமிழ் மக்கள் தங்களுடைய அபிலாஷைகளை பூர்த்தி செய்யக்கூடிய விதத்திலே ஒரு அதிகார பிரபலாக்களை கொடுப்பதன் மூலம்தான் இந்த நாட்டின் பொருளாதார வளர்ச்சியை நாங்கள் காண முடியும். ஏனென்றால் எங்களை பொறுத்தமட்டில் வடகிழக்கிலே பொருளாதார ரீதியாக கூட எந்த வளர்ச்சியும் செய்ய முடியாத நிலைமை இருக்கிறது என்பது உண்மை. புலம்பெயர் தமிழர்கள் பலர் இங்கு தங்களுடைய முதலீடுகள் செய்வதற்கு தயாராக இருந்தாலும் இன்று அவர்கள் ஒரு மனப்பயம், தங்களுடைய முதலுக்கு என்ன ஆகும் என்று ஒரு கேள்வி. அது மாத்திரமல்ல, நான் அறிய என்னுடைய நண்பர் ஒருவர் கூட அந்த பண முதலை இங்கு போட முயன்ற போது கொழும்பிலே அவருக்கு பல தடைகள் விதிக்கப்பட்டது. கடைசியாக அவர் அங்கிருந்த ஒரு அதிகாரி சொன்னாராம், நீ ஏன் இதை சவுத்திலே செய்ய முடியாது என்று. இப்படியான விஷயங்களை நீங்கள் நிப்பாட்ட வேண்டும், அதற்கான முழுமையான நடவடிக்கைகளை அரசாங்கம் எடுக்க வேண்டும். அப்போதுதான் ஒரு நல் எண்ணத்தை மக்கள் எங்களுடைய தமிழ் மக்கள் மத்தியிலே விதைக்க முடியும். நான் என்ன கூறி வந்தேன் என்றால், இந்த ஆகக்குறைந்த இந்த மாகாண சபை முறைமையை நீங்கள் மீண்டும் இயக்குவதற்கு ஆன இந்த நடவடிக்கையை, அதாவது இந்த சுதந்திரநாள் கொண்டு வரப்பட்ட அந்த திருத்தத்தை ஏற்றுக்கொண்டு இந்த இங்கு சபையிலே விவாதித்து வாக்கெடுத்து வாக்கெடுப்பு மூலம் அதை நிறைவேற்றுவதன் மூலம் தமிழ் மக்களுக்கு ஒரு நம்பிக்கையை நீங்கள் கொடுக்க முடியும். இந்த சபை இந்த கட்சிகள் அனைத்துமே ஏதோ ஒரு வழியிலே தமிழ் மக்களுடைய பிரச்சனைக்கு ஒரு நியாயமான தீர்வை நோக்கி முன்னேறுவார்கள் என்ற ஒரு நம்பிக்கையை கொடுக்க முடியும். அப்படி கொடுத்தால்தான் நீங்கள் அங்கு வந்து இந்த ஜனாதிபதி தேர்தலில் வாக்கு கேட்கின்ற போது அந்த மக்கள் உங்கள் பக்கத்துக்கு வருவார்கள். இதை நீங்கள் நன்றாக உணர்ந்து கொள்ள வேண்டும். Unless you do something to make believe the Tamils that they are also part of this country and they can trust these candidates, in future they will do good or they will definitely treat the Tamil peoples as equal. I would say that way, okay. Treat the Tamil peoples as equal, then only they will happily take part in the
honourable member, please wind up.
Therefore, please, in future, you have to do this, then only the Tamil people will feel that they are part of this country.
Thank you. Honourable Premnath C. Dolavatta, order please. Honorable Kins Nelson to the chair.
Guru Sabha
Kataranam ta
magidanne ape coffee ke chairmanut inna velawema meka kiyanna labitch ek sudusui magidanne etuma මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. එතුමාට විශාල තර්ජනයක් තියෙනවා වගේ කාරණයක් අපේ මෙම්බර්ස්ලාගෙන් සහ ඒ අදාළ අපේ සමාජිකයන් සහ වෙනත් පාර්ශ්වයකින් යම් ආකාරයක තර්ජනයක් තියෙනවා කියන කාරණේ. ඉතින් ඇත්තටම අපිටත් විශාල කම්පනයක්. අපි එතුමත් එක්ක මොන විදිහේ තර්ක විතර්ක කරත් මෙරටේ දූෂණය මෙරටේ වැරද්ද ඒ වෙනුවෙන් අපි එතුමත් එක්ක හිට ගන්නවා. අපි එතුමා සභාපති සුදාර්ධන රාජ්‍ය මුදල්කාරක සභාව විතරක් නෙමෙයි, මං කෝප් එකේ සමාජිකයෙක්, මං කෝප් එකේ සමාජිකයෙක්. ඒ සියලුම අවස්ථාවල මම හිතන්නේ මේ මේ අහන් ඉන්න මේක බලන සියලුම අපේ රටේ ජනතාව දන්නවා අපි කොහොමද වැරද්ද වෙනුවෙන් වැරද්දට හරිදේ හරිදි ලෙසත් වැරදිදේ වැරදි ලෙසත් අපි කොහොමද ගන්නේ, අපි කොහොමද ප්‍රශ්න කරන්නේ, ඒ දේවල් සම්බන්ධයෙන් අපේ ප්‍රතිචාරය මොකක්ද කියලා මේ රටේ ජනතාව දන්නවා. ඉතින් විශේෂයෙන්ම අපිට තිබ්බ කම්පණය තමයි එතුමට යම් ප්‍රශ්නයක් තුළ යම් ආකාරයේ ජීවිත තර්ජනයක් හෝ යම් ආකාරයේ පීඩනයක් ලක් කිරීමට අපිත් දායක වුණාද කියන කාරණය. ඉතින් අපි ඊයේ දිනේදී ඒ සම්බන්ධයෙන් එතුමගේ විමසුවා. එතුමා පැහැදිලිව කිව්වා අපි කිසිම කෙනෙක් මේකට සම්බන්ධ නැහැ කියලා. සහ එතුමා ප්‍රකාශ කරා එතුමාට එහෙම තර්ජනයක් ආවේ නැහැ කියන කාරණේ. මම දන්නේ ඒක එතුමා පුද්ගලිකව බාහිර පාර්ශ්වකින් එතුමාට තර්ජනයක් ආව නම් එතුමා ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම සම්බන්ධයෙන් ඒක එතුමාට තියෙන අයිතියක්. හැබැයි අපි කියන්නේ එතුමාට යම් ආකාරයේ කිසියම් හෝ අපේ සමාජිකයකින් හෝ තුන්වන පාර්ශ්වකින් හෝ එතුමාට සම්බන්ධයෙන් යම් ආකාරයේ පීඩනයක් තර්ජනයක් එනවා නම් අපි හිතගන්නේ එතුමාත් එක්ක. අනෙක් කාරණේ එතුමා කිව්වා මේ අපි අත්සන් එකතු කරා කියලා. මම නම් අත්සන් තියා මම මොන කොලේකටවත් මට අත්සන් කරන්න හම්බුන්නේ නැහැ. එහෙම අත්සන් එකතු කළත් නැහැ, අත්සන් කරලත් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි අපිට සිද්ධ වෙනවා ජනතාවට කරුණු පැහැදිලි කරන්න. මොකද එතුමත් කමිටුවේ පරිබාහිරව ජනතාවට තමයි කරුණු පැහැදිලි කරේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් එතුමා යම් තීරණයකට එතුමා අදහස් ප්‍රකාශ කරා. ඉතින් අපිට කියන්න තියෙන අපි මේ කිසිම දෙයකට සම්බන්ධතාවක් නැහැ කියන කාරණය මේ වෙලාවේ පැහැදිලිව කියන්න ඕන. මොකද අපි ඒ කමිටු වලට රැස් වුණාම අපි කිසි වෙලාවක දේශපාලනය කරන්නේ නැහැ. අපිට දේශපාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. දිගින් දිගටම මෙවර පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් හැටියට මගේ ඒ අදාළ භාවිතය සම්බන්ධයෙන් ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්. කෝප් එක තුල හිටපු කාලේ සහ කෝප් එක සහ කොෆ් එක තුල අපි අපේ භාවිතයන් මොනවද කියන කාරණය ජනතාව තීන්දුවක් ගනී. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඒ ආකාරයේ පීඩනයක් හරි යම් ආකාරයේ බලපෑමක් තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් ඒ සියලුම ප්‍රධාන කාර්ක සභාවල ප්‍රධානීන් සම්බන්ධයෙන් අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කාරණේ මේ අවස්ථාවේ ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. ඒකම අද දිනේදී විශේෂයෙන්ම සාකච්ඡා වෙච්ච කාරණයක් තමයි උසාවිය සහ විවස්ථාදායකය කියන කාරණේ සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කාරණා අද ඊයේ දිනේ එක පැත්තකින් ජනාධිපතිතුමා මතු කරා, අද දිනේ දේශපාලන මන්ත්‍රීතුමා මතු කරා. ඉතින් මේ කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ මම නම් මගේ මතකයේ දීවොත් මුලින්ම මේ සම්බන්ධයෙන් කතා කරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා මේ මේක වෙලා තියෙන ගරු සභාපතිතුනි තම තමන්ගේ ප්‍රශ්න අහව තමයි තම තමන් කතා කරන්නේ. හැබැයි මම ස්වාධීන නීතිඥවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම මේක නිරීක්ෂණය කරලා දැකලා මේ සම්බන්ධයෙන් මගේ මතවාදය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලංකාව පුරා උද්ඝෝෂණ තිබ්බා, විවේචන එල්ල කරා. අපි මේ ඡන්දේ කල් දාන්න කතා කරා කියලා කිව්වා. ඒ සමහර අවස්ථාවල අපි ඒ අදාළ විනිශ්චයකාරු සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පැහැදිලිව අපි කරුණු කාරණා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරා. සමහරවිට සැකකාරයන්ට නෙස්ට මෝල්ද මොනවද පෝෂණ ද්‍රව්‍ය ආරම්භ දෙන්න විනිශ්චයකාරු ඉදිරිපත් වෙලා තිබ්බා මුදල් ලබා දෙන්න. ඒ ඊට අමතරව අරගලය තුල පහුගිය කාලය තුල විනිශ්චයකාරුන් හැසිරීම සම්බන්ධයෙන් මේ ඇවිල්ලා අතලොස්සක ක්‍රියාකලාපය සමස්ත ක්‍රියාකලාපේ නෙමෙයි මේ සම්බන්ධයෙන් අපි අදාළ විවේචන එල්ල කරා. හැබැයි නමුත් අද වෙනකොට පැහැදිලිවම ගැටලුවක් තියෙනවා මේ මේ කියන කාරණේ සම්බන්ධයෙන්. නොඑක් නොඑක් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ තම තමන්ගේ තරාතිරම තුල වෙච්ච කාරණා අද දිනේ උදෑසන කරුණු කාරණා ඇලි දැක්වුවා. නමුත් මම කියන්නේ මේ තම තමන්ට වෙච්ච කාරණේට ගිහිල්ලා කතා කරනට වැඩිය මේක ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා නම් විවස්සදායකයේ බලය, ඒ කියන්නේ ජනතාවගේ බලය, අපි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව තුලින්. එතකොට මේ කියන කාරණා සම්බන්ධයෙන් යම් ආකාරයේ බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒ තුල මම ඉල්ලීමක් කරන්නේ පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අවශ්‍යයි. මේක මේ විවස්සදායකය විධායකය සහ අධිකරණය ඝට්ටනය කිරීමක්වත් හෝ විවස්සදායකය හෝ විධායකය ඝට්ටනය කිරීමක් නෙමෙයි. නමුත් මේ කාරණා අපි යම් ආකාරයේ බේරුම් කරගත යුතුයි. මම ඊයේ දිනේදී මම දැක්කා විපක්ෂයේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා වුණත් ගරු ජනාධිපතිතුමා මතු කරපු කාරණය සම්බන්ධයෙන් යම් ආකාරයේ අර හැමදාම විපක්ෂයෙන් කරන යෝජනා වලට විරුද්ධ වෙනවට වඩා සුමන්ත්‍රීන් මන්ත්‍රීතුමා වුණත් ඒ සම්බන්ධයෙන් යම් ආකාරයේ සාධනීය ලෙස කරුණු දැක්වීමක් කරා. ඒකේ ප්‍රතිඵලයක් ඇද්ද තමයි එතුමා කිව්වේ. මේ තේරීම් කාරක සභාවට යනවට වඩා අග්‍ර විශ්වකාරවරයාව විමසලා මේ සම්බන්ධයෙන් කරුණු විමසීම උචිතයි කියන කාරණය. එහිම දිගුවක් වශයෙන් අද දිනේ දාසිරි ජයසේකර මන්ත්‍රීතුමා යම් නඩු තීන්දුවක් අරගෙන එහි සම්බන්ධ කාරණා තුල විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සහ විධායකයේ ක්‍රියාකාරීත්වය නවත්වන්නට යෙදුණු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශන පත් කරා. ඒ නිසා මම හිතනවා වසදායකය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය කිසිසේත්ම අධිකරණයට අතපෙවීමක් නෙමෙයි. නමුත් තම තම බල පරාක්‍රම යටතේ ඒ සංවර්ධන තුලන ක්‍රමය යටතේ තම තමන් ඒ කටයුතු කළේ නැත්තම් අපිට යම් ආකාරයේ ඝට්ටනයක් ඇතිවීම නොවැළැක්විය හැකි ගරු සභාපතිතුමනි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අපේ අවධානය අපේ පක්ෂ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා අවධානය යොමු කළ යුතුයි කියන කාරණය. ඒකම මම පුංචි කාරණයක් කියන්න කැමති. දැන් මේ අද දිනේ කතා කරන ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය සම්බන්ධයෙන් කාරණය තුල බොහොමයක් දෙනෙක් කතා කරනවා. මේක මේ ජනාධිපතිතුමාට මේ එහෙම යන්නේ ජනාධිපතිතුමාගේ සුඛ විහරණය සඳහා ඉදිරිපත් කරන කාරණයක් සහ මේක මහා පුදුම අරුම පුදුම විදිහේ යෝජනාවක් විදිහට මේක කවුරුත් අපි දන්න සාමාන්‍ය ක්‍රමවේදයක් තුල සමහර වැයශීර්ෂ වලට පාර්ලිමේන්තුවේ ප්‍රධාන අපි සම්මත කරපු අපි අතුස්සල සම්මත කරපු අයවැය තම අදාළ එය වෙනස් නොවන පරිදි යම් වැයශීර්ෂයක් තුල අපිට පේනනම් යම් ආකාරයක කාල රාමුව තුල අවුරුද්දේ ගත වෙච්ච කාල රාමුව තුල මේ වැයශීර්ෂ තුල යම් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ, මෙය පූර්ණ වශයෙන් යොදාගෙන නැහැ කියලා එවැනි අවස්ථාවක ශීර්ෂ වෙනස් කිරීම කියන කාර්යය කිලිමේ හැකියාව තිබෙනවා. අනෙක් කාරණේ අපි හොඳටම දන්නවා සමහර සංවර්ධන ව්‍යාපෘති සඳහා අපේ ජනාධිපතිතුමාගෙන් වුණත් අපිට ඒ අදාළ ඉල්ලීම් කරලා ඒවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අද සංවර්ධන කමිටු වලට වෙන් කරපු මුදල් වගේම විපක්ෂයෙන් ඉල්ලීම් කරපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන ක්‍රියාවලිය සඳහා අයවැයට ඡන්ද නොදීපු අයටත් ඒ අදාළ මුදල් ලබා දීලා තිනවා. ඒ සම්බන්ධයෙන් යම් ආකාරයේ විවේචන තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ ප්‍රතිපාදනය තුළ විශාල වශයෙන් ඍජුව සංවර්ධන ව්‍යාපෘති සඳහා සහ අනිකුත් වීදන් වලට අපිට අදාළ සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ එක්කම මෙය මේ 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 අයවැයේ පූර්ණ ප්‍රධාන අයවැයේ කිසිම වෙනස් වීමකින් තොරව සිද්ධ වන ක්‍රියාවලියක් කියන කාරණය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. දැන් විශේෂයෙන්ම දැන් මම ජීවත් වෙන කඩුවෙල ප්‍රදේශයේ මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ පාසල තිබෙන්නේ මාර්ගයක් දෙපස. මේ සඳහා අපි පාලමක් ඉදි කරන්න මුල්ගල තිබ්බා. පාලම මුල්ගල තියෙන අවස්ථාවේ තිබිච්ච යකඩ වලින් පාලමක් ගලෝපි යකඩ වලින් තමයි මේක අපි ඉස්ස කරන්න ගියේ. එතකොට මිලියන 410ක් වශයෙන් අලුත් යකඩ යොදාගෙන කරන්න තිබ්බේක පර්ණ යකඩ වලින් මිලියන 270 ලක්ෂ 270කින් සමාවෙන්න ලක්ෂ 410ක් යන වැඩපිළිවෙල ලක්ෂ 270කින් අපිට ඉෂ්ට කරගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි අවාසනාවකට බැලුවහම ඒ පාවිච්චි කරලා යකඩ අද තවදුරටත් පවතින්නේ නැහැ. මොන යම්ම හේතුවක් තුල නැහැ. එතකොට අපි මිලියන රුපියල් ලක්ෂ 270ක් මේ පාලම හදන්න තියෙනවා. දැන් අද අපිට මාර්ග ග්‍රාමීය මාර්ග අමාත්‍යාංශයෙන් තවත් ලක්ෂ 130ක් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා මේ පාසලේ මේ ලක්ෂ 275ක් දැනටමත් පාස් වෙලා තියෙන ඒ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ ලක්ෂ 130 අපිට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ මේ මොන යම් විදිහකට විපක්ෂය මේ නිර්වචනය කරත් මේ හැමදාම වෙච්ච හැමදාම කරන සාමාන්‍ය පළාත් පාලන ආයතනයක පවා සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන කාරණය මේ අවස්ථාවේ මම තහවුරු කරන්න කැමතියි. දැන් විපක්ෂ නායකතුමා ඉතාමත් දීර්ඝව කතා කරමින් සිටිනවා එතුමාගේ ස්මාර්ට් ක්ලාස් සංකල්පය සම්බන්ධයෙන්. එතුමා කතා කරන ස්මාර්ට් ක්ලාස් රූම්ස් හැමතැනම ලබා දෙන්න කියලා. එතුමා කතා කරන්නේ එතුමා විතරක් මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා වගේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
දැන් ගරු සභාපතිනි, මම සම්බන්ධිකර කමිටු සභාපතිවරයා හැටියට රත්මලාන සහ දෙහිවල මම ඒ කොට්ටාස දෙකට විතරක් ලක්ෂ 830ක් පාසල් සඳහා වෙන් කරලා තියෙනවා. හැම පාසලකටම හැම කොට්ටාසෙකම පාසලකට මිලියන 3ක් වගේ මුදලක් වෙන් වෙලා තිනවා හැම පාසලකම. අපිට මට ওই ස්මාර්ට් ක්ලාස් රූම් එකකට ලක්ෂ 11ක් වැය කරන්න තිබ්බා. හැබැයි ඒ පාසල් වලට ස්මාර්ට් ක්ලාස් රූම් දෙනවට වඩා ප්‍රශ්න තියෙනවා. සමහර තැන්වල වහල කඩාවැටෙන්න ඇවිල්ලා. සමහර තැන්වල කැසිකිලි පහසු ගන්න නැහැ. සමහර තැන්වල බිත්ති ගරා වැටෙලා. සමහර ක්ලාස් රූම්ස් වල වැඩ කරන්න බැරි තත්ත්වෙටපත් වෙලා. ඒ නිසා මම කිසිම වෙලාවක මේ එතුමා කරන ක්‍රියාව අඩලුණු කරන්න ඒක අගය කරනවා. කොහෙන් හරි යම් මුදලක් දරුවන්ට ලැබෙනවා හොඳයි. නමුත් අපි කරන ක්‍රියාවලිය දීර්ඝ ක්‍රියාවලියක් අපි ආණ්ඩු හැටියට කරනවා. ඒ කියන ක්‍රියාවලිය තුළ සමහරලාට දැන් එතුමා යෝජනා කරනවා මේ මුළු මුදල් ප්‍රමාණයම අපි අධ්‍යාපනය සඳහා යොමු කරමු කියලා. හොඳයි. නමුත් ස්මාර්ට් ක්ලාස් රූම් වලින් විතරක් අධ්‍යාපනය ගොඩනගන්න බෑ. සමහර යටිතල පහසුකම් දැන් කොළඹ දිස්ත්‍රික්කේ වුණත් රත්මලාන දෙහිවල මේ ප්‍රදේශ තුල විශාල වශයෙන් දරුවන්ට ඒ අදාළ යටිතල පහසුකම් පාසල් දියුණු කරන්න තියෙනවා. මම ඉගෙනගත්ත ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු කනිෂ්ඨ විද්‍යාලයේ බොහොමනි කනිෂ්ඨ විද්‍යාලයට මිලියන 15ක් වෙන් කරලා අපි උඩ තට්ටු හදනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාම ඔය උනිදාස කුමාරතුංග විද්‍යාලයේ ඔය පාලම හදනවා. ඉතින් මේ වගේ අපිට කාරණා කියන්න පුළුවන්. එතුමා හැබැයි අවාසනාවකට ගරු සභාපතිතුමා දෙහිවල මහනගර සභාව තුලින් මම යෝජනා කළ අඩු ආදායම් ලාභී දරුවන්ට ලබා දෙන්න print කරපු පොතේ මෙරට නිදහස් අධ්‍යාපනයේ නීතිඥ වෙච්ච මගේ පින්තූරයයි ජනාධිපතිතුමාගේ පින්තූරයයි සහ මැක්සිම් ගෝකගේ පින්තූරයයි තියෙන පොත මෙතනක නවත්තලා සජප කොට්ටාස නායකයෙක් ගිහිල්ලා මැතිවරණ කොමිෂමේ පැමිණිල්ලක් දාලා අපි දැන් ඒකේ නීතිමය කටයුතු කරනවා. හැබැයි ගරු සභාපතිතුමා මටත් පුළුවන් මම සාමාන්‍යයෙන් පඩත් ඉන්නවා නීතිඥ කණ්ඩායම. මට සත්‍ය ගවේෂක සංවිධානයේ තියෙනවා. මටත් පුළුවන් පැමිණිල්ලක් දාන්න ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා බස්වල ගිහිල්ලා බස් බෙදනවා කියලා පාසල් වල දෙමාපියෝ ගෙන්නලා දේශපාලන රැස්වීම කරනවා කියලා. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. ඒයි කරන්නේ නැත්තේ ඒ බස් එකේ යන්නේ කවුරු හරි අහිංසක දරුවෝ. අපි දේශපාලනේ කරන්නේ පොත් බෙදන එකෙන්. අපි දේශපාලනේ කරන්නේ බස් බෙදන එකෙන්. අපි දේශපාලනේ කරන්නේ පාසල් වලට දීපු මුදල් වලින්. මොකක්ද මේ පොතේ ගහලා තින්නේ ගරු සභාපතිතුමා? මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ මට කම්මැලි තුනම මැක්සිම් ගෝකිගේ මගේ සරසවි කියන පොතේ තියෙනවා චතුරස්රයකට මාව අරන් ගිහිල්ලා නිර්වත් කළ කසපහර දෙනවා වුණත් මම සරසවි අධ්‍යාපනය ලබන්න කැමතියි කියලා. අධ්‍යාපනයේ තියෙන දැඩි ආශාව තමයි පිළිඹු කරන්නේ. පොතේ යටපැත්ත තියෙනවා කරු සභාපතිතුමා උඩම ඉන්නවා මැක්සිම් ගෝකි පාටේ තියෙනවා ජනාධිපතිතුමාගේ මගේ පින්තූරේ තියෙනවා. ඉතින් ඔය පොත
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්
මම අවසන් කරනවා. සජමේ කොට්ටාස නායක කියලා මැතිවරණ කොමිසම හරහා නවත්තලා දෙනවා. හැබැයි මම එක දෙයක් කියනවා. ඔය මොන දේ කරත් අපි දරුවොත් එක දේශපාලනය කරන්නේ නැහැ. ඒ නිසා මම අද වෙනකම් මම ඉල්ලීමක් කරනවා මේක අහන් ඉන්න අපේ කිසිම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කිසිම කෙනෙක් මම හිතන්නේ ඒකයි තමයි කරන්නේ නැත්තේ. මොන තරම් ආණ්ඩුවට ගිහිල්ලා දෙමාපියෝ රැස් කරලා බැන්නත් දේශපාලනය කරත් අපි බස් බෙදනකට ස්මාර්ට් ක්ලාස් රූම් එකකට අපි ගිහිල්ලා අපිත් පැමිණිල්ලක් දාන්නේ නැත්තේ. මොකද හේතුව මේ රටේ දරුවන්ට මොකක් කරේ ලැබෙන ඒ අයිතිවාසිකම් අපිට වළක්වන්න නෑ. හැබැයි සජබේ කොට්ටාස නායකයන්ට මන්ත්‍රීවරුන්ට පුළුවන්කමක් ලැබුණේ නෑ. අපි දරුවෝ වෙනුවෙන් දෙන්න තිබ්බ පොත් ටික අදටත් පරක්කු කරලා තිනවා. ස්තුතියි ගරු සභාපතිතුමා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මුලස්සනාරුඩ මන්ත්‍රීතුමනි, තාණ්ඩුව දිගින් දිගටම කියනවා මේ කැසිනෝ ප්‍රවර්ධනය කරන්න අදහසක් නෑ, ව්‍යාප්ත කරන්න අදහසක් නෑ. හැබැයි වැඩිම ආදායම හොයාගත්තෙත් මේ සංශෝධනයෙන් කියලා. ඉතින් මේ ගැසට් දෙකෙන් ආණ්ඩුවම පිළිගන්නවා ආදායම් වැඩි කරගන්නවා කියලා. ඒ බලාපොරොත්තුත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මැලේසියාවටම තියෙන එක කැසිනෝ ශාලාවයි, සිංගප්පූරුවට තියෙන කැසිනෝ ශාලා දෙකයි, ලංකාවේ මෙතෙක් කල් හතරක් තිබුණා. දැන් මේ ගෙනාපු ගැසට් නිවේදනත් එක්ක මේ කෙටි කාලය තුළ අලුතෙන් දෙලුම් කුරුණේ එක කැසිනෝ ශාලාවක් අලුතෙන් පටන් ගත්තා. තවත් පෞද්ගලික ආයතනයක් එකක් පටන් ගත්තා. තව ඇප්ලිකේෂන් ගණනාවක් ගාල්ල මහනුවර කිලිනොච්චිය පවා ඉල්ලුම් කරලා තියෙනවා. රට පුරාම කැසිනෝ ශාලා දාන. ඔබතුමන්ලා රටේ නිෂ්පාදනය මත ආර්ථිකය නංවන වෙනුවට මේ කැසිනෝ වලින් බදු ආදායම් වලින් ආණ්ඩු නඩත්තු ක්‍රමයන් බාර් ලයිසන්ස් 500ක් දීලා එතනින් ආදායමක් ගන්න හදනවා. කැසිනෝ ශාලා රට පුරා ව්‍යාප්ත කළා එතනින් ආදායම ගන්න හදනවා. ඒ නිසා එතුමාගේ කතාවෙම පරස්පරයක් මත උනා. එක පැත්තකින් නෝ නෑ, අපි කිසි උමනාවක් නෑ මේක ව්‍යාප්ත කරන්න කියලා. අනිත් පැත්තෙන් ඒකට ඉඩ අනපනත් හදලා නීති හදලා දැන් ඉඩ දීලා තියෙනවා ලංකාව පුරාම කැසිනෝ ශාලා දාන්න. මේක තමයි ඇත්ත කතාව. මේක වහන්න බෑ. ඒ නිසා ඔබතුමාලා කතා කරාට අපනයන ආර්ථිකයක් ගැන එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමිකක් ගැන ඔබතුමාලා දැන් අපව කරන්නේ අර කැසිනෝවලට තවත් ඉඩ පහසුකම් ලබා දීලා ඒකෙන් ආදායම අරගෙන එදා වෙල ටුවර්ස් පවත්වගෙන යන එකක් තමයි. ඊළඟට ගරු මූලසනාතුරු මන්ත්‍රීතුමනි, අද මේ ජනාධිපතිවරයාගේ වැසිරිසේ මාරු කිරීම දැන් මේකේ කියන්න හදනවා මේ පාරවල් හදන්න ගම්වල තන සංවර්ධන කටයුතු සඳහා තමයි මුදල් දෙන්නේ කියලා. ඉතින් එහෙමනම් ජනාධිපතිගේ යටතට මේක පවරන්න ඕනේ නැහැ නේ. ඉතින් මහමාර්ග අමාත්‍යාංශයෙන් සිට පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයෙන් සිට මාරු කරන්න තිබුණේ. ඒ වෙන්නේ පාරවල් ටික හදන්න තියෙන්නේ. ඒක නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ ජනාධිපතිවරයා අතට ගන්න. මෙතෙක් ඔය මහ විහාරෙට එහෙම වියදම් වෙන් කරලා තිබිච්ච සල්ලි, අනුරාධපුරේ බෞද්ධ කටයුතු සඳහා වෙන් කරලා තිබිච්ච සල්ලි දැන් මේ ජනාධිපති අතට ගන්න. ජනාධිපති අතට ගන්නෙ මොකටද? මේ මැතිවරණයට. ඒක හරි පැහැදිලි. කොලේ වහලා ගහන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේම නඩත්තු වෙන්නේ ජනාධිපති වැසිරිසින්. එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා, රංගේ බණ්ඩාරලා, පරාජ සාගල් රත්නායකලා මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන අය, උපසභාපතිර උපලේකම්ලා, පක්ෂයේ මහලේකම්ලා, සම්බන්ධීකරණ ලේකම්ලා විදිහට පත් කරලා අමාත්‍යංශවල තියෙන හොඳම වාහන ටික මේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට ගන්න. මේ අනුරාධපුරේ හැරිසන් පහුගිය දවස්වල හිටපු මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යංශයට ඇවිල්ලා හොඳම වාහනේ තෝරගෙන ගියා. ඒක දුන්නේ නැහැ කියලා නිලධාරීන් එක්ක රණ්ඩුත් වුණා. මේක තමයි ඇත්ත தත්ති. ඒතර අද මේ කෝටි 875ක් අද වෙන් කරගන්න එකට මේ කරන්න වෙන මොකක්වත් නෙමෙයි. මේ මැතිවරණය සඳහා හදිසියෙම සල්ලි පාස් කරගන්න. සැලසුමකට ආර්ථික ගෙනියනවා නම් ගිය අවැයදීම මේ මුදල් වෙන් කරගන්න තිබුණා. නෑ, ඒක නෙමෙයි මේ කරන්නේ. මේ මාස 3 තියෙන මේ ජනාධිපතිවරණයට හිතුමනාපට සල්ලි වේදම් කරන්න මුදල් වෙන් කර ගැනීමක් මෙතන කරන්නේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ ගැන කතා කරන්න ගියොත් ඒක මේ රටේ ජනතාව ඇත්තටම ගත්තොත් මේ බදුබරින් බඩුමිලෙන් මිරිකලා ඉන්න වෙලාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් එළවලු දාපු ජනාධිපතිවරයා හරියටම ගත්තොත් සේවය අතහැර ගියා. අවුරුදු 2යි මාස 4යි දවස් 23යි සේවය කරේ. සේවය අතහැර ගියා සේ සලකන්න. හැබැයි අද විශ්‍රාම වැටුප කීයද? මාසෙට විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. ගෝඨාභය රාජපක්ෂ ද රට පුරා යනවද මේ රාජකාරී කටයුතු සඳහා? නැහැ. හෙන ගහන අපරාධයක් මේ හිටපු ජනාධිපතිවරුන්ට ඉන්ධන දීමනාව දෙනවා රුපියල් 7,400,100ක්. අප්‍රේල් 10 2024 ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ගත්ත තොරතුරු දැනගැනීමේ අයිති පනතයට මේ විස්තර.
ධර්මන්තිතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට.
මේ විදිහට තමයි යන්නේ. ඉතින් ඒකටම තමයි මේ කෝටි 875ක් අද වෙන් කරන්නේ. මේ 875 වෙන් කරලා අර තෝරගත්ත විපක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙකුට ප්‍රතිපාදන දෙනවා. මිලියන 1206ක් වෙන් කරා. එතකොට ඊයේ කිරියල්ල මන්ත්‍රීතුමා කිව්වා මේක අල්ලස් දීමක් කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරු තෝරගත්ත කණ්ඩායමකට මේ ආණ්ඩුව හිතාමතාම අල්ලස් දෙනවා කියලා. අල්ලස් දෙන එක වැරදි. අල්ලස් ගන්න එකත් වැරදි. විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ ප්‍රතිපාදන ගත්තනම් ඒක තුමාම කියනවනේ මේක අල්ලස් ලබා දීමක් කියලා. අල්ලස් ලබා දීමත් වැරදි, අල්ලස් ගැනීමත් වැරදි. ඒ දෙකම වැරදි. එතකොට මේ කරන්නේ ඒ සෙල්ලම. අද මේ කෝටි 875ක් වෙන් කරලා එතෙන්ට පවරගෙන කරන්නේ මැතිවරණයේදී තමන්ට ඕන විදිහට මුදල් වියදම් කරන්න දැන් මේ නීතිමය ආවරණය ලබා ගන්න එක. ඒ නිසා මේ සංශෝධනයට අද ඉදිරිපත් කරන එකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මනතර වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු හර්ෂද සිල්ලමැතිතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමා, ඉස්සෙල්ලාම මේ මට දැන් මේ පුවක් පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් කතා කරලා කිව්වා මේ ගම් වතුර ට ඒ හානි වෙච්ච ගෙවල් වලට රුපියල් 10,000ක් දෙන්න පොරොන්දු වෙලා තිබ්බා මේ සුද්ධ පවිත්‍ර කරගන්න. දැන් දවස් 14කුත් පහු වෙලා තියෙනවා, තාම ලැබුන්නේ නැහැ කියලා. මම හිතන්නේ මෙතන සියඹලපිටිය මන්ත්‍රීතුමා නැහැ මේ මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඔහු හිටියානම්, ශෙහන් ඇමතුමා හිටියානම් ඒක අහගෙන ඉන්නවා නම් කරුණාකරලා ඒ පුවක් පිටිය ප්‍රදේශයේ සීතාවක ප්‍රදේශයේ කිසිම විදියකට සතයක්වත් ලැබිලා නැහැ. ඒක කරුණාකරලා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගරු සභාන මේ සභාපතිතුමා. අපේ තියෙනවා මම කොයි වෙලාවෙත් මේ 19.90 ගැන කතා කරනවා. මොකද ඒක අපි රැක ගන්න ඕනේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මේ සේවාව නවතින්න වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද ජූනි මාසේ 14 වෙනිදා 12:56ට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. මේ ඉන්සිඩන්ට් එකත් සම්බන්ධය. එක වෙනකොට තබ්බෝව කරවලස්ගව ආසන්න ස්ථානයට අපේ 19:90 ලං වෙලා තියෙනවා. එතන 40 දෙනෙක්ගේ පාටියක් තිබිලා තියෙනවා. මේ පාටියේ බීමත් කට්ටිය ඉඳලා මේ ඇම්බියුලන්ස් එක රිවර්ස් කරන්න කියලා තියෙනවා. රිවර්ස් කරන්න බෑ, මොකද වාහන ගොඩක් තිබිලා. සාමාන්‍යයෙන් කරන්නේ ස්ට්‍රෙචර් එක අරගෙන අතුලට යනවා, ලෙඩා ගේන්න. යනකොට මේ කට්ටිය එකතු වෙලා මේ අපේ පයිලට්ටයි EMTටයි හොඳටම ගහලා, හොඳටම ගැහුවාම වට කරගෙන ගහලා බීපු මිනිස්සු. ඊට පස්සේ මේගොල්ලෝ නැගලා කරවලගස්වැව පොලිසියට වාහනය මේ ධාවනය කරලා තියෙනවා, නවත්ත ගන්න නැතුව ඒගොල්ලොම ලුහු බැඳලා තියෙනවා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන් කරාම පොලිසිය හරියට මේකට ක්‍රියාත්මක වෙන්නේ නැති බව තමයි අපිට ආරංචි වෙන්නේ. උසාවියට දාලා ඒ දෙන්නට ඊයේ මේ අප දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ තව නම් කියලා තියෙනවා, ඒව එකක්වත් සඳහන් කරගෙනත් නැහැ. මොකද මේක රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ අසරණ වෙච්ච පුද්ගලයෙක්ට පිහිට වෙන්න ගියාම ජීවිතේ බේරගන්න අල්ලන් ගහන රටක් මේක. කොච්චර වැරදිද සභාපතිතුමා, කොච්චර වැරදිද? අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න එක දවසකට අපි 1050කට වඩා ක්‍රිටිකල් එකටයි ඇම්බුවේ මේ ඉමර්ජෙන්සි එකට ගෙනියනවා. අමාත්‍යතුමා මේක ගැන වහාම ක්‍රියාත්මක වෙන්න. සවතෝ
ඒ සම්බන්ධයෙන් අපි බස් වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දීලා තියෙනවා. හර්ෂිත් සිලමැතිතුමා දෙන්නෙක් තමයි අත්තරමුල රන්ත්‍රී පොතුමා කියපු කාරණේ ඇත්ත. අනිත් පිරිස අත්තරමුල ගැන අපි දැනුම් දෙනවා. ඔවුන් පුළුවන් තරම් නීති ක්‍රියාත්මක කරන්න අපි දැනුම් දීලා තියෙනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. මොකද මේක ඇත්තටම මේක වටිනා සේවයක්. දේශපාලනයක් නැහැ මේක. ඉතින් ඒ නිසා ඒ ස්තුති කරනවා ඔබතුමාට. ඊළඟට මේක අද ගෙනා මේ කැසිනෝ. කැසිනෝ එකේ දැන් මේ ලයිසන් දෙන්න තමයි මේ කතා කරන්නේ. මම දැක්කා විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් කතා කරනවා. අත වශයෙන්ම එතුමා අපේ කමිටුවේට එනවනම් මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. හරි, ඉතින් මම බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීරු මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට පැමිණෙයි කියලා. හරි, එතකොට මේ ගැටලු අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ නියාමන ආයතනයක් නැතිකම. මම දැක්ක සිමල පිටියේ ඇමතිවරයා කියනවා නියාමන ආයතනයක් ගේනවා කියලා. ඔව්, ඒක අපි දිගින් දිගටම මුදල් කමිටුව හරහා බල කරනවා මේ නියාමන ආයතනය පත් කරන්න කියලා. දැන් හොඳම උදාහරණය තමයි මේ ඔන්ලයින් කැසිනෝ මේ රටේ තියෙනවා. හැබැයි නියාමන ආයතනයක් නැති නිසා ඔන්ලයින් කැසිනෝ වලින් 7-5ක්වත් බදු එකතු කරන්නේ නැහැ. ඉතින් මුදල් අමාත්‍යාංශය කියනවා ඒගොල්ලෝ දන්නවා තියෙනවා කියලා. හැබැයි මේ කරන්න දෙයක් නැහැ කියලා කියනවා. හැබැයි අනිත් පැත්තෙන් බදු ගහනවා. නොයෙකුත් බදු නීති ගේනවනේ. ඇයි බැරි මේ නියාමන ආයතනය ස්ථාපනය කරන්න? දැන් ගිහිල්ලා බැලුවොත් එහෙම මේ මේ ටෙලිෆෝන් එකේ Google ගහලා ඕන මේ ලංකාවේ මේ ඔන්ලයින් කැසිනෝ කරන්න පුළුවන්. කෝටි ප්‍රකෝටි ගණන් මම හිතන්නේ දවසකට හම්බ කරනවා. 7-5ක්වත් මේ ගහන්නේ නැහැ මේ මේ බදු. ඉතින් බදු ගහනවා අනිත් ඒවාට මේවට කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා රජයේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. මම ජනාධිපතිවරයාට මුදල් ඇමතිවරයා හැටියට ලියුමක්ත් ලිව්වා. තාම පිළිතුරක්වත් අපිට ලැබිලා නැහැ. ජනාධිපතිතුමාට නැවතත් මතක් කරනවා. අසරණ මිනිස්සුන්ගේ බදු ගහනවට වඩා මේ බදු එකතු කරගන්න. දෙවැනි කාරණාව තමයි මේ දැන් මේ බදු ගහනකොට දැන් ඊයේ ලොකුවට ගරු ජනාධිපතිතුමා කිව්වා පළවෙනි නිවාසයට බද්ද ගහන්නේ නැහැ කියලා. මේක නිවාස බද්දක් නෙමෙයි. මේක තමන් ජීවත් වෙන නිවාසයේ කුලියට දුව හොත් ලැබෙන කුලිය ආදායමක් ලෙස සලකා ගහන ආදායම් බද්දක්. හොඳට තේරුම් ගන්න. එතකොට මේක මෙහෙමයි තියෙන්නේ. Imputed rental income is the deemed income that the homeowners could earn if they rent out their homes. The tax imposed on the income of individuals rather than the real property itself and thus raises central government revenue in accordance with the constitution. මේක තේරුම් ගන්න සභාපතිතුමා. මේක බද්දක් වරිපණම් බද්දක් නම් යන්නේ පළාත් සභාවට පළාත් පාලන ආයතනයට. එතකොට ඒක මධ්‍යම රජයට ගන්න බෑ. ඒක විවස්ථාවේ තියෙන ගැටලුවක්. විවස්ථාවේ ගැටලුව ඒක මේව කරගන්න ආදායම් බද්දක් හැටියට ගහුවොත් කෙලින්ම භාණ්ඩාගාරයට මේක ගත හැකි. එතකොට මම නැවතත් කියන්නම් මේක තියෙන්නේ based on the recent IMF TA. මේ තියෙන්නේ මේ technical assistance එක ගැන. දැන් සුමාන්තරන් මන්ත්‍රීතුමාත් මේක කතා කරා. එතකොට core technical assistance document එක. ජනාධිපතිතුමාට core technical assistance document එක දෙනවා කියලා. අපිට මේක විනිවිදභාවයක් දෙනවයි කියලා කිව්වා. එතකොට technical assistance document එකක් නැහැ. අපිට තියෙන්නේ මේ publish කරපු හැමෝටම බලා ගන්න පුළුවන් වෙච්ච මෙන්න මේ තියෙන මේ staff report එක. මේකේ තියෙනවා imputed rental income from owner occupied and vacant residential property. මන් දන්නේ ඉංග්‍රීසි වල හැටියට සභාපතිතුමා owner occupied house කියන්නේ මොකද්ද? තමන්ට අයිති ගෙදර ජීවත් වෙන ගේ. තමන්ට අයිති ජීවත් වෙන ගේ. ඒක තමන් ජීවත් වෙන ගේ කියන්නේ owner occupied house කියන එක. මේක කුලියට දුන්නොත් මේකට ලැබෙන ආදායම ඩීම්ඩ් ඒ කියන්නේ සල ලැබුණාහා විදියට සලකලා ඒකට බද්දක් ගහන්න කියලා. ඒතර ආදායමට ගහන බද්ද 6 12 18 20 24 30 36. එතකොට ඒක වෙනස් වෙනවද කියලා ආදායම හැටියට ලැබෙන කුලිය සලකලා ගහන බද්ද කිසිම සඳහනක් නැහැ. ඉතින් ජනාධිපතිතුමා කියනවා නම් ජීවත් වෙන ගෙදරට බද්දක් ගහන්න නැහැ කියලා.
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ජීවත් වෙන ගෙදරට බද්දක් ගහන්නේ නැහැ කියලා ඒක මේකේ නැහැ. මේකේ තියෙන්නේ ජීවත් වෙන ගෙදරට බද්දක් ගහනවා කියලා. හරි, එතකොට මේක පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද දිගින් දිගටම රටේ හැමතැනම මාධ්‍ය කියනවා ජනාධිපතිතුමා කිව්වා කියලා ජීවත් වෙන ගෙදරට ගහන්නේ නැහැ කියලා. සමහරුන්ට ගෙවල් එකට වඩා තියෙනවා නම් ඒවට තමයි ගහන්නේ කියලා. හැබැයි එහෙම ගහලා රුපියල් බිලියන 150ක් තමයි මේ IMF වාර්තාවේ තියෙනවා. රුපියල් බිලියන 150ක් හොයාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රුපියල් බිලියන 150ක් කියන්නේ මේ pay tax එක. ඒ කියන්නේ උපයන විට ගෙවීමේ බද්ද ගිය අවුරුද්දේ ලබාගත් මුළු ප්‍රමාණය. පොඩි ගාණක් නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ වැඩ කරන සියලුම පුද්ගලිකංශයේ පඩියක් ගන්න කට්ටිය. පඩියක් ගන්න කට්ටියකින් ගහනවා pay tax එක. එහෙමත් නැත්නම් advance tax එක. මං කිව්වා වගේ 6 12 36 වෙනකම්. ඒ සියලු දෙනාටම ගහලා එකතු කරගත්ත බද්ද තමයි ගිය අවුරුද්දේ රුපියල් බිලියන 150. මේ රුපියල් බිලියන 150 හොයාගන්න තමයි මේ බද්ද ගහලා තියෙන්නේ. ඒ කියන්නේ 4 5 දෙනෙක්ට තියෙනවා නම් ගෙවල් දෙකකට වඩා ඒ දෙවනි ගෙදරට ගහලා රුපියල් බිලියන 150ක් හොයාගන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ අපි මේ බද්දට විරුද්ධයි. හරි, මේ බද්දට විරුද්ධ මොකද? ඒක අසාධාරණ බද්දා. දැන් කෝට්ටේ වාගේ ආසනයක මේ තමයි මම බලාගන්නේ. දැන් නාවල වාගේ ගෙවක් පැත්තක් ගත්තොත් එහෙමත් නැත්නම් පිට කෝට්ටේ රාජගිරිය මේවා සාමාන්‍ය මැදපන්තිය පුද්ගලයෝ ජීවත් වෙන ගෙවල් තියෙන්නේ. හරි, එතකොට එව්වට බද්දක් ගැහුවොත් එහෙම හරි ඒවා සාමාන්‍යයෙන් නාවලනේ ඔබතුමාත් තියෙන්නේ. හරි, නාවල ගයක් කුලියට දෙන්න පුළුවන් කීයටද? අපිද පර්චේස් අටක ගයක් තියෙනවා කියලා කුලියට දෙන්න පුළුවන් අවම වශයෙන් රුපියල් ලක්ෂයකට අවම වශයෙන්. හරි, එතකොට ඒ ලක්ෂය තමන්ගේ ආදායමට ලැබුණා හෝ තමයි සලකන්නේ. ගොඩක් ගෙවල් ඊට වඩා ගානකට දෙන්න පුළුවන්. එහෙම කරලා උදාහරණයක් හැටියට අපි උදාහරණයක් හැටියට නාවල ඒ වගේ ගෙවල් වල ජීවත් වෙන කට්ටිය රුපියල් 150,000ට වඩා මාසෙට ආදායමක් තියෙනවා. අපි 150,000යි කියමු. 150,000ක් ආදායමක් තියෙන කෙනෙක්ට මාසෙකට ආදායම් බදු ගෙවන්න වෙන රුපියල් 3,500යි. හරි, මොකද අර 6 12 විදියට පළවෙනි ලක්ෂයට වැදෙන්නේ නැති නිසා. හැබැයි රුපියල් ලක්ෂයක ආදායමක් ලැබුණා හෝ හා සැලකුවතින් තමන්ගේ ආදායම 150,000 ඉඳලා 250,000ට යනවා. 250,000ට ගියොත් එහෙම ඔය තියෙන ආදායම් ප්‍රතිශත වලට බද්ද එකතු කරොත් එහෙම ආදායමක් හැටියට සලකා ඩීම්ඩ් ඔර් නෝෂනල්. හරි, එහෙම කළොත් එහෙම රුපියල් 21,000ක් ගෙවන්න වෙනවා මාසෙකට. ඒක ආදායම තියෙන 150,000යි ඇත්තටම රුපියල් 3500 ඉඳලා රුපියල් 21000ට බද්ද වැඩි වෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
කාලය අවසන්. ඒ නිසා මම මේ කියාගෙන ආවා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා වහා මේ සම්බන්ධයෙන් හොයන්න කියලා. මම මුදල් ඇමතිවරයාට කියනවා අර මේ මේ මම කලින් කියපු මේ සීතාවක ප්‍රදේශයේ පුවක් පිටියේ ප්‍රදේශයේ පුද්ගලයන්ට ගෙවල් ගහගෙන ගියා ගැලවිලා ගියා තුන් දෙනෙක් එකක එක නැති වුණා හරි එච්චර දරුණු ලෙස අපි එදා එතනට ගියා හරි එතකොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න අපි ගියේ රත්නපුර යන ගමන් අපි දැක්කා වෙච්ච සිද්ධිය ඒකට වහම ක්‍රියාත්මක වෙන්න කියලා බදු ගහනකොට සාධාරණව බදු ගහන්න මේ ටැක්ස් කර එකතු කර ගන්න පුළුවන් කට්ටියකින් ටැක්ස් එකතු කර ගන්න බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ ළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා
මුලසනේ සභාපතිතුමනි අද දවසේ මුදල් පනත් කීපයක් ඒ වගේම කැසිනෝ බදු පනත ඇතුළු පනත් ගණනාවක් ඉදිරිපත් කරන අවස්ථාව මේ පනත් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා කතා කරලා ඉවර වෙන්නත් කලින් නැගිටලා ගියා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා මේ මුදල් පනත් පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කරනවායි කිව්වා අපි කනගාටු වෙනවා විපක්ෂයට සාමාන්‍ය දැනීමක්වත් නැතිවීම පිළිබඳව මේ සියලු මුදල් මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු දේවල් මේක හර්ෂ සිල්ව අපේ ඩොක්ටර් හර්ෂකෙන් අහුවනම් මේක කියලා දෙයි කිරියල්ල මහත්තයාට මේක වෙලා තියෙන්නේ අහන්නේ ගම්පහින් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමගෙන් අහුවනම් එතුමා මේක කියලා දෙනවා කිරියල්ලට දැන් මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු මුදල් මේවා එතකොට මේ වසරේ මේ ප්‍රතිපාදන මේ වැයශීර්ෂ විසින් වියදම් කරගන්න බැරි නිසා වැයශීර්ෂ වෙනස් කරලා තියෙනවා මේක ගරු මුදල් කාරක සභාවේ සභාපතිතුමා අයියා කැඳවලා මුදල් අමාත්‍යංශය කැඳවලා ඉතාම පැහැදිලි කරලා මුදල් කාරක සභාවෙන් මේක සම්මත කරා මේක දන දනත් කිරියල්ල මහත්තයා මොකද එතුමලාට තියෙන ප්‍රශ්නේ විජිත හේරට්ට තියෙන ප්‍රශ්නේ මේ මේ මුදල් යන්නේ ගමට මේ මුදල් යන්නේ මිනිස්සුන්ට ඉතින් එතකොට මේක ප්‍රශ්නයක් ඉතින් මේගොල්ලන්ට ප්‍රශ්නයක් මේක മന്ത്രിවරුන්ට සල්ලි දීලා ඉතින් කිරියල්ල මහත්තයාට තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ മന്ത്രിවරු 17 දෙනෙක් ඇවිල්ලා සල්ලි අරගෙන ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ ඉතින් හෙට අනිද්දා වෙනකොට තව 4-5 දෙනෙක් එනවා ඊළඟට මේ මාසේ අග වෙනකොට 25ක් විතර එළියට එනවා ඉතින් මේවට තියෙන බය මේ. ඉතින් ඒ නිසා කරුණා කරලා මේක නීති විරෝධී ලෙස කිසිම මුදලක් අරගෙන නැහැ. මේ පාර්ලිමේන්තුවේ හැම ආණ්ඩුවක්ම මේ වැය ශීර්ෂ මාරු කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම දැක්කා අපේ විජිත හේරත් මහත්තයා ඉදියානම් මම හරි කැමැති මම දැක්කා ඒගොල්ලන්ගේ කැනඩාවේ රැස්වීමක බත් පැකට් බෙදලා බත් පැකට් එකේ ගහලා තිබ්බා මාලිමාව කියලා. මාලිමාවෙන් දවල් කෑම කියලා. ඉතින් අපි හරි කැමැති දැන් ඒගොල්ලෝ බස් දෙනවා, බස් පැකට් එක දෙනවා, ෂෙඩ් එක ගහලා දෙනවා. 13ට කැමැතියි කියනවා. ඉතින් අපි හරි කැමැති. අපි කැමති මේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ මුදල් පනත් සියල්ල නීත්‍යානුකූල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කියන එක ඔබතුමාට කියන්න ඕනේ. ඒ වගේම මුලින්ම මේ මුදල් පනත් සාකච්ඡා කරන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මුදල් ඉදිරිපත් කරන අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි මීට වසර එකහමාරකට කලින් මේ රට තිබුණ තැන මුලස්සනේ සභාපතිතුමනි මට මතකයි 20-22 මැද වෙනකොට 7.8ක ඍණ වර්ධන වේගයක් තමයි අපේ රටේ තිබුණේ. ඒ වගේම මේක 20-23 මුල වෙනකොට මේක 10.7ක ඍණ වර්ධන වේගයකට වැඩි වුණා. ඒ වගේම 20-23 අග වෙනකොට මේක ධන 4.5ක වර්ධන වේග ප්ලස් මේක වර්ධන වේගයේ ධන ආර්ථිකයකට ගෙනියන්න හැකියාව ලැබුණා. ඒ නිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගන්නකොට ඍණ 10.7ක වර්ධන වේගයක් තිබුණේ. මේක ධන වර්ධන 4.5කට පරිවර්තනය කරලා තව මේ අවස්ථා මේ වෙනකොට සංඛ්‍යා ලේඛනයට ඇවිල්ලා නැහැ. මේ දැන් මේ වෙනකොට එයිනුත් එහාට ගිහිල්ලා මේ රටේ ආර්ථිකයේ සුබවාදී තැනකට ගේන්න රජයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ රජයට ජනාධිපතිතුමාට අපේ ස්තුතිය පුරවන්න ඕනේ. ඒ සියල්ල රජයට කරන්න හැකියාව ලැබුණේ වෙන කිසිදයක් නිසා නෙවෙයි. රජයේ ක්‍රියාත්මක කළ නිසි ආර්ථික කළමනාකරණය නිසා. ඒ වගේම දැඩි විනයක්. ඒ වගේම මේ මේ සියලු දේ දෙන ගමන් පවුල් ලක්ෂ 35කට සහනාධාර දීලා ඒ වගේම නියමිත වේලාවට විදුලිය දීලා ජලය දීලා ඒ සියලු දේ ලබා දීලා තමයි මේ ඍණ ආර්ථික වේගය තිබුණ දෙක ධන ආර්ථිකයක් බවට රජයට කරන්න හැකියාව ලැබුණේ. අපේ බලාපොරොත්තුව මේ බදු දිගින් දිගට මිනිස්සුන්ට ගහලා මිනිස්සු පිට බදු බර පටවන එක නෙවෙයි. අපේ බලාපොරොත්තුව අපේ රටේ අපනයන වර්ධනය කර ගැනීම. අපේ රටේ අපනයන මීට වැඩිය අද මේ වෙනකොට ඒ සඳහා කලාපේ අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ රටේ අපනයන වැඩි කරගන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය. අපි ගත්තොත් සංචාරක ව්‍යාපාරය අද ලෝකේ සුරක්ෂිතම රටවල් තුන අතර ලෝකේ සංචාරකයන්ට ගමන් කරන්න පුළුවන් සුරක්ෂිතම රටවල් තුන බවට අද ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ඒ නිසාද ලෝකේ ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසාද සංචාරකයන් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එමින් ඉන්නවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගෙන ඒ සඳහා ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඒ වගේම මේ දැනට අපේ විදේශ ශ්‍රමික වෙළඳපොළ දැනට අපේ විදේශ ශ්‍රමික පොළ වෙළඳපොළ තියෙන්නේ මේ ඩුබායි එහෙම නැත්නම් කුවේට් වගේ රටවල කම්කරු වගේ රැකියාවලට ගිහිල්ලා තමයි අපිට මේ විශාල විදේශ විනිමයක් එන්නේ. හැබැයි අපිට මේ වෙනකොට ජපානය යුරෝපය වගේ රටවලින් විශාල ඉල්ලුමක් ලැබිලා තියෙනවා අපේ රටෙන් පුහුණු ශ්‍රමිකයන් සඳහා. ඒ නිසා රජයේ අවධානය පුහුණු ශ්‍රමිකයන් විශේෂයෙන් පරිගණක ක්ෂේත්‍රයේ ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල ඒ පළපුරුදු සහිත ශ්‍රමිකයන් විදේශගත කරලා ඒ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන වැඩි කරගන්න. රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. අද වෙනකොට ශ්‍රී ලංකාව ලෝකේ සුරක්ෂිත රටක් බවට ලෝකෙම පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු කරනවත් එක්කම මේ ඍණ වර්ධන වේගයක තිබූ ආර්ථිකය ධන වර්ධන වේගයකට ගෙනෙල්ලා මේ දේවල් එක්ක අපිට පුළුවන් මේ ජනතාව මත පැටවිලා තිබුණ මේ බදු බර අඩු කරන්න. අපි පිළිගන්නවා මේ වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන මේ බදු බරත් එක්ක අමාරුයි. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. අපි දැක්ක දැන් අපේ හර්ෂද සිල්ලා මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කිව්වා මේ වෙනකොට මේ දේපළ බද්ද පිළිබඳ. දැන් එතුමා කිව්වා නාවල ප්‍රදේශයේ එතුමාගේ ඡන්දදායකයන්ගේ ප්‍රශ්න පිළිවත්. ඉතින් අපි පිළිගන්නවා තමන්ගේ ජනාධිපතිතුමා එක පැහැදිලි කිරීමක් කරා තමන්ට දෙමව්පියන්ගෙන් ලැබිච්ච ගෙදර. මම දැක්ක හර්ෂද සිල්ලා මැතිතුමා අද නම් එක හොඳින් කිව්වේ. හැබැයි මම දැක්ක එතුමා ටීවී එකේ කොළ ෂර්ට් කොළ තොප්පි කට්ටියක් එක පිටිපස්සේ තියාගෙන එතුමා කතා කරනවා. අපි මේකට විරුද්ධයි. අපිත් විරුද්ධයි. තිරස අපිත් විරුද්ධයි. මෙහෙම දේපළ බදු ගහනවා නම් ඔබ පමණක් නෙවෙයි ආණ්ඩුවෙන් අපිත් විරුද්ධයි. ඒ නිසා හැබැයි අමතක කරන්න එපා හර්ෂද සිල්ලා මගේ මිත්‍ර මන්ත්‍රීතුමා ලංකාවේ ලක්ෂ දෙකක් තියෙනවා අපාර්ට්මන්ට්ස්. ඒකෙන් ලක්ෂ 125ක් තියෙන්නේ කොළඹ. මේ ලක්ෂ 125න් කී දෙනයිද ආණ්ඩුවට බදු ගෙවන්නේ? ඔබතුමා බලන්නද කොළඹ ගෝල් ෆේස් එකවට තියෙන එක අපාර්ට්මන්ට් එක මාසික කුලිය ලක්ෂ 12යි. ඒ අපාර්ට්මන්ට් එකක් මේන්ටේනස් කරන්න මේන්ටේනස් ෆී එක ගෙවනවා රුපියල් 50,000ක්. හැබැයි 7-5ක් බදු ගෙවන්නේ නැහැ. ඒ නිසා තියෙන මිනිස්සුගෙන් අය කරන්න ඕනේ. ඒ නිසා නැති අපි මේ කියන්නේ මාලිගාවත් ෆ්ලැට් එකේ මිදියකින් ගන්නෙ නැහැ. අපි කියන්නේ නැහැ මේ තමන්ගේ දෙමව්පියෙන් උරුම වෙච්ච ගෙදරට බදු ගන්න කියන්නේ නැහැ. හැබැයි සමහරුන්ට තියෙනවා අපාර්ට්මන්ට්ස් 5ක්, සමහරුන්ට තියෙනවා 6ක්. හැබැයි මේව කුලියට දීලා ඒවා මේන්ටේන් කරන්න මාසෙකට 30-40,000 දෙනවා. හැබැයි රජයට බදු වශයෙන් 7-5ක්වත් ගෙවන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි yes මගේ වෙලාව නෙවෙයි, not my time.
ඔව් හර්ෂද මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා, මම සන්තෝෂ වෙනවා ඔබතුමා මං ඉන ස්ථාවරයට මාපු එක. මෙතන තියෙන ගැටලුව මොකද්ද දන්නවද මන්ත්‍රීතුමා?
විපක්ෂයෙන් වෙලාව ගන්න
නෑ. මේකේ ගැටලුව තමයි මේකේ තියෙන ඕන ඔකියුපයිඩ් හෝම් කියන එක
මන්ත්‍රීතුමා.
ඕන ඔකියුපයිඩ් හෝම් කියන්නේ ඒ කියන්නේ තමන් ජීවත් වෙන එක.
හරි.
එතන කුලියට ආදායම් බද්දක් ගෙවන්න ඕනේ කොහොමද?
හරි. මගේ මිත්‍ර හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා, ඔබතුමාලා මේ එක කෑල්ලක් අල්ලගෙන එල්ලෙන්න එපා. හැබැයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේක සාකච්ඡා කරනවා. අපිත් පිළිගන්නවා මේ ජනාධිපතිතුමා මේක පිළිබඳ. මොකද ඒගොල්ලන්ට අවශ්‍යයි මේක දලදේශයේ නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 15%කට ගේන්න. ඒ 1.5 ඔබතුමා කිව්වා වගේ පුරවන්න තමයි මේ දේපළ බද්ද ගහන්නේ. ඉතින් හැබැයි ඒක වෙනත් ආකාරයකින් දැන් අපි රජයට ගරු ඇමතිතුමා දිගින් දිගට කිව්වා. මම නම් කියන්නේ මම ඉන්නේ පේ ටැක්ස් එක ගහන්නත් එපා. පේ ටැක්ස් එක ලක්ෂ 2 කරන්න කියන තැන මම ඉන්නේ. අපි කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකට ගහන්න එපා. හැබැයි අපි ඉන්න ස්ථාවරේ අපි පිළිගන්නවා ජනාධිපතිතුමාට අපි ලොකුවට හිර කරන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳගැනීමෙන් යන නිසා දැන් ඔබතුමාට කියන්න ඕනේ දැන් මේ වෙනකොට මේක ඇතුලේ තියෙන හොරකම් ටික වංචා ටික මේ බදු වංචා ටික හරියට එළියට දාගත්තොත් දැන් මුලස්සනේ සභාපතිතුමනි දැන් රේගුව බාණ්ඩ ආනයනය කිරීම සඳහා විවිධ සමාගම් වලට ටෙම්පරරි වැට් එකක් දෙනවා. මේක ඇතුලේ තියෙන වංචාව රුපියල් බිලියන 300ක් ටෙම්පරරි වැට් එකක් දෙනවා. අපේ ලංකාවට අපනයන කරන විශාලම අපනයන කරුවෝ තමන්ගේ ලොරිය ඩ්‍රයිවර්ගේ නමට කම්පැනියක් හදලා, ලොරිය ක්ලීනර්ගේ නමට කම්පැනියක් හදලා, ඩ්‍රයිවර්ගේ නෝමනගේ නමට කම්පැනියක් හදලා කන්ටේනර්ස් ගණනාවක් ගෙනෙලා කම්පැනිය වහනවා. මේකට දෙනවා ටෙම්පරරි වැට් එකක්. ඒකල මේ කම්පැනිය වහනවා. අපි දිගින් දිගටම මගේ කමිටුව අපි තීරණය කළා අපි ලොකු සටනක් කළා හර්ෂද සිල්ලා මැතිතුමා දැන් ටෙම්පරරි වැට් එක අපි අහෝසි කරන්න කටයුතු කරනවා දැන් මේ වෙනකොට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා මිල් බිලියන 300ක් මේ ටෙම්පරරි වැට් එක අහෝසි කිරීමෙන් විතරක් ආණ්ඩුවට ලබා ගන්න පුළුවන් පේයි ටැක්ස් එකෙන් රජය බලාපොරොත්තු වෙන බිලියන 150යි ටෙම්පරරි වැට් එක අහෝසි කරොත් බිලියන 300ක් තියෙනවා ඒ නිසා අපි රජයට කියනවා මේ කටයුත්ත කරන්න කියලා ඊළඟට මේ බදු අභියාචන ක්‍රමවේදේ ලංකාවේ බදු ගෙවන්න නෙමෙයි දේශීය ආදම් බදු පනත හදලා දින් බදු නොගෙවන්න ඒ නිසා ලෝකේ ඕනෙම කෙනෙකුට ලංකාවේ ඕනෙම කෙනෙකුට අභියාචන හතරක් ඉදිරිපත් කළා අවුරුදු 30ක් බදු නොගෙවා හැරීමේ හැකියාව තියෙනවා ඔවුන්ට පුළුවන් මුලින්ම දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුවට අභියාචන ඉදිරිපත් කරන්න ඊළඟට ආදම් බදු කොමසාරිස් ජෙනරාල්ට ඊට පස්සේ අභියාචන කොමිසමට ඊළඟට අභියාචන අධිකරණයට ඊළඟට ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ සඳහා යන කාලය අවුරුදු 30ක් දැන් අද වෙනකොට මේ අභියාචනවල හිරවෙච්ච මුළු මුදල රුපියල් බිලියන 940 950 ඒ නිසා මේ මේ ක්‍රමය වෙනස් කරන්න අපේ ආර්ථික කමිටුව විසින් මේ වෙනකොට අපි බදුබනත සංශෝධනය කරලා අවුරුදු දෙකක් ඇතුළත අභියාචන දෙකක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය අපි හදලා තියෙනවා ඒ නිසා අපි ජනාධිපතිතුමාට කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය රමුදලට කියන්න මේ විදිය බදු ගන්න ඕනේ නැහැ මේ බදු ක්‍රමවේදය වෙනස් කිරීම තුලින් අපිට මේ බදු රජයට අය කරගන්න හැකියාව තියෙනවා ඊළඟට අපි ගත්තොත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තියෙන රැමිස් එක දැන් මේකේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කරන්න රැමිස් පද්ධතිය පරිගණක පද්ධතියක් ගෙනාවා ගෙනලා අවුරුදු 12යි මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ ඇයි ක්‍රියාත්මක කරපු ගමන් මේක ඇතුලේ කට්ටියට ඇතුලේ අතයට සල්ලි ගන්න බෑ දැන් ඒක නීතියක් තිබ්බා මේ රැමිස් එක දැම්මට එකම ප්‍රධාන ආයතන හයක් මේ ඩිජිටලයිස් කරන එකට මේ පරිගණකගත කරන එකට එක්කව කරන්න කිව්වා ඒ තමයි රේගුව ඒ තමයි වරාය ඒ තමයි සුරාබදු දෙපාර්තමේන්තුව ඒ තමයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒ වගේම RMV එක මෝටර රථ දෙපාර්තමේන්තුව අද වෙනකන් මේ ප්‍රධාන ආයතන හයෙන් එකක්වත් වෙන මොකුත් ඕනේ නැහැ සුරාබදු දෙපාර්තමේන්තුවේ වයස අවුරුදු 120යි අද වෙනකන් ඩිජිටලයිස් කළා නැහැ ඒගොල්ලෝ යන්න තාම සූදානම් නැහැ ඒ නිසා වරාය අද මොකටද අද වෝල්ෆ් ක්ලාක් කියලා දාලා දෙන එක තමයි ලොකුම වංචාව අද වෝල්ෆ් ක්ලාක් කෙනෙක් ඕනේ නැහැ අද ඩිජිටලයිස් කරලා මේ සියලු කටයුතු කරගන්න පුළුවන් හැබැයි මේ රාජ්‍ය නිලධාරීන් මෙතෙන්ට යන්න දෙන්නේ නැහැ ඒ නිසා ඉඩම් රිජිස්ට්‍රාල් දෙපාර්තමේන්තුව අපේ කමිටුවට ගෙනාවා ඇහුවම කියනවා ඩිජිටලයිස් කරන්න තියා අපිට ලැප්ටොප් එකකුත් දැන් ඒගොල්ලෝ ලැප්ටොප් ගන්න ලෑස්ති නැහැ ඒගොල්ලෝ ඩිජිටලයිසේෂන් එකට යන්නේ නැහැ ඇයි හැම ඉඩමක්ම විකුණනකොට අඩු මිල ගණන් දාලා හොරට අතයට ගනුදෙනු කරනවා ඒ නිසා RMV එක ඇතුලේ ලංකාවට වාහන නාහනේ නවත්තලා තියෙනවා දැන් අවුරුදු දෙකක් මේ වෙනකොට වාහන 4000ක් හොරට ගෙනෙලා තියෙනවා දැන් ඩිජිටලයිස් කරොත් මේවා අහු වෙනවා ඒ නිසා මේ ආයතනවල නිලධාරීන් කැමති නැහැ මේක ගෙඩියක්. ඒ නිසා ජනාධිපතිතුමාට අපි කිව්වේ දැඩි තීන්දුවක් ගන්න කියලා. සුරාබදු කොමසාරිස් ජෙනරාල්තුමා වෙන්න පුළුවන්. දේශීය ආදම් බදු කොමසාරිස් ජෙනරාල්තුමා වෙන්න පුළුවන්. ඉඩම් ලෑම් රෙජිස්ටර් ඉඩම් රෙජිස්ටර් ජෙනරාල්තුමා වෙන්න පුළුවන්. රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් වෙන්නතුමා වෙන්න පුළුවන්. රජයට යම් මුදලක් අහිමි කරා නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. දැන් අලුත් අල්ලස් පනතේ ඒ සඳහා ඉඩ තියෙනවා. ඒ නිසා මේව එක්කහු කරන්නේ නැත්නම් මේ වයිකව කරන්නේ නැත්නම් මේ සඳහා අවශ්‍ය අනපනත් නීති ගැනලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි පිළිගන්නවා. මිනිස්සුන්ට මේ බදු බර වැඩි. හැබැයි අපි ඔබට වගකීමකින් කියනවා. තව මාස දෙක තුනක් යනකොට ජනතාවට දැනෙන බදු සහන ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ඍණ ආර්ථිකයේ ධන ආර්ථිකයකට ගෙනෙලා අද මුලස්සනේ සභාපතිතුමනි අපි ගත්තොතින් 20යි 22 අවුරුද්දේ අපි ගත්තොතින් සංචාරකින්ගෙන් මේ රටට ලැබිච්ච මුදල US මිලියන 1100යි. 20යි 23 වෙනකොට මේක US මිලියන 2068 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් 20යි 24 පළවෙනි කාර්තුවේ US මිලියන 1025ක් සංචාරක ව්‍යාපාරෙන් රටට ලැබිලා තියෙනවා. අපි හිතනවා මේ වසරේ අඩු ගානේ US මිලියන 3000ක් සංචාරක ව්‍යාපාරෙන් විතරක් අපට රට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගෙන් අපට 20යි 22 ලැබුණේ US මිලියන 3789යි. 20යි 23 වෙනකොට මේක US මිලියන 5969ක් අපි විශ්වාස කරනවා 20යි 24 වෙනකොට US මිලියන 7000කට එහා මුදලක් විදේශ ශ්‍රමිකයන්ගෙන් අපට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපේ ආනයන ගත්තොතින් අපේ ඉම්පෝස්ට් ගත්තොතින් අපනයන ගත්තොතින් US මිලියන 18291ක් කරා. හැබැයි 23 වෙනකොට මේක 16811 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ වෙනකොට ආර්ථිකයේ සුබවාදී මාවතකට ලැබෙමින් යනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩි වෙනවා. සංචාරකයෝ වැඩි වෙනවා. විදේශ ආයෝජන වෙනවා. සංචිත වැඩි වෙනවා. ඩොලරේ අඩු වෙනවා. ඒ නිසා අපිට දැනෙනවා ආර්ථිකයේ දැවැන්ත පරිවර්තනයක් අටතොල සිද්ධ වෙමින් යනවා කියලා. ඒ නිසා මේ බදු ගහන්නේ මෙරටේ මිනිස්සුට ආණ්ඩුව කැමැත්තෙන් නෙමෙයි, අපි අත උස්සන්නේ කැමැත්තෙන් නෙමෙයි, අපි බොහොම අමාරුවෙන් තමයි අත උස්සන්නේ මේ පනත් වලට, මිනිස්සුන්ගේ අමාරුව නොදැන නෙමෙයි. හැබැයි ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්න බැරි නම්, ආණ්ඩුවට ණය ගෙවන්න බැරි නම් මිනිස්සු ලක්ෂ මිලියන 22ක් ජීවත් කරවන්න. ඒ දැන් මගේ ළඟ තියෙනවා මුලස්සලේ සභාපතිතුමනි, මහා බැංකුව විසින් ගිය අවුරුද්දේ ලබා දුන්න මුදල්. මට මතකයි 2001 වෙනකොට මහා බැංකුවේ මිලියන 10ක් තිබුණේ සංචිත. දැන් අපි ඉන්ධනවලට විතරක් US මිලියන 2190ක් දීලා තියෙනවා ඉන්ධනවලට විතරක්. ගල්ලංගරුව වලට විතරක් US මිලියන 361.8ක් දීලා තියෙනවා. ගෑස් සදා US මිලියන 112.8ක් දීලා තියෙනවා. අනෙක් කටයුතු සදා US මිලියන 37.5ක් දීලා තියෙනවා. මේ US මිලියනයක් තිබ්බේ නැති මහා බැංකුව අද මේ ජනතාවගේ ඉදිරිදී අවශ්‍යතාවයන් සඳහා කටයුතු කරන ආකාරය. ඒ නිසා අද හර්ෂද සිල්වා මැතිතුමා ඇතුළු සියලු දෙනා පිළිගන්නවා මේක හොද සුභවාදී ආර්ථික පැත්තකට එනවා කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ආපු මේතුමලා කියලා කතා කරන්නේ. අපේ හකීම් මැමතිතුමා ත්‍රිසත්තනායක මැතිතුමා එකට එච්චර කැමති නැහැ. නෑ එතුමා කැමති නැහැ. එතුමා තනි අලියා පෙරදුනත් සජිත් මහත්තයෙක් ඉන්නවා. එහෙම ටිකක් ඉන්නත් ඕනේ කිරියල්ල මහත්තයා අත්තනායක මහත්තයලා ඉන්න ඕනේ. නැත්තම් සජිත් ප්‍රේමදාස මහත්තයාට තනියට කවුරු හරි නිඳනකම් ඉන්නත් හැබැයි ගොරෝරෝකට තට්ටු කරන්නේ. ඒ නිසා අද හර්ෂද සිල්වා මැතිතුමාලා අන්න එනවා කෑගල්ලේ අපේ වීරයා කුරුණෑගල වීරයා මේ සියලු දෙනා අද පිළි අරගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙල සුභවාදී කියලා. මේ සියලු දෙනාම ඉතින් ඔයා කලබල වෙන්න එපා. ගම්පහින් අපි ඔයාව ගන්නෙ නෑ. අපි එකට වෙන දෙන්නේ කඳුරකට තියෙනවා. අපිට තේරෙනවා රාජකරන මන්ත්‍රීතුමාට එන්න කියන්නේ නැති නිසා දුකක් ඇතිලා. ඔයාව ගන්නෙ නෑ. ඔයාව ගන්නේ නෑ. මේ කට්ටිය ඒක කලබල කරගන්න එපා. හැබැයි අමතක කරන්න එපා මේ ආර්ථික වැඩපිළිවෙල සුබදායි කියලා කියන පිරිසක් ඉන්නවා මගේ මිත්‍ර මන්ත්‍රීතුමා. ඒ වගේම අද ජනාධිපතිතුමා හමු වෙලා ඒ ආර්ථිකයේ සුබවාදී කියන 17 දෙනෙක් මිලියන 600 සල්ලි අරගෙන තියෙනවා. එතුමාලා අද ගංගලයිල වැඩ කරනවා. අද ඔබතුමාලගේ පැත්තේ ඉන්න කට්ටිය ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපට සල්ලි දුන්නා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ෆොටෝ එක ගහගෙන ගිහිල්ලා අද කරනවා. ඒ කටයුතු කරනවා 37 වෙනි කැමතිතුමා දන්නවා අපි වේලකුමාර මන්ත්‍රීතුමා කෝවිල් වලට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සල්ලි දුන්නයි කියලා අද කෝවිල් වල කතා කරනවා. ඒක වෙන්න ඕනේ. එතුමාට දුන්න මේවා කියන්නත් හැබැයි ඉතින් ඒ නිසා අපි කියන්නේ මේක සුබවාදී මාවතකට අද ලැබෙමින් ඉන්නවා. ඒ නිසා අපි පිළිගන්නවා මේ බදු ප්‍රශ්නේ අපි පිළිගන්නවා. බදු අමාරු අපි පිළිගන්නවා. හැබැයි අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ආණ්ඩුව පක්ෂය හැටියට සහතිකයක් අපි දෙනවා. අපිට මේ බදු බර අඩු කරන්න ඉදිරි කාලයේ කටයුතු කරනවා. ඔබතුමාල අපිට ඇයි ඉතින් ඔබතුමා කියන්නේ යට මොන හරි කියන්න කියලා. එයා ආයෙත්ින් එයාට මොනවත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමාට චූට හිතේ අමාරුවක් තියෙනවා. එතුමාට සල්ලි දුන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ 4 දිනේකට දීලා රාජකරණ මන්ත්‍රීතුමාට සල්ලි දීලා නැහැ. ඉතින් ඒක වැරදි. එතුමා මගෙත් මිත්‍රයා. හරිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමාට සල්ලි දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක හරි වැරදි. ඔබතුමා නෑ. එතුමාලගෙන මම නම් කිව්වේ නෑ. මම කිව්වේ ඔබතුමාට දෙන්න ඕනේ. හැබැයි ගම්පහ 3 දිනේක ඔයාට දෙනවට කැමති නෑ. නෑ මන් දන්නවා ඔබතුමාගේ ඇක්ටිං ගැන මං ඒ ගියාම කට්ටිය කිව්වා මං ඒ ගැන මෙතන කතා කරන්නේ නෑ ඒ නිසා මං ඒ ගැන අපි රණ්ඩුවකට යන්නේ නෑ බොහොමදයි එහෙම ඩබල් ඇක්ටිං යන්න එපා මොකද විපක්ෂ නායකතුමාට තනියට කවුරු හරි ඉන්න ඕනේ ඒ කියන්නේ ඔක්කොම ගියොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා මොකක් හරි අර ආතතියක් හරි හැදිලා මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න බලුවා ඒ නිසා අනිවාර්යෙන් එතුමා ඉන්න ඕනේ එතුමත් එක්ක යම් පිරිසක් ඉන්න ඕනේ හරි 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 මම ඉන්නේ එහාට කතා කරන්නේ නෑ මට තේරෙනවා ඔබ දැඩි අපහස්තාවයකට පත් වුණා කියලා ඔබට මුදල් නොලැබීම පිළිබඳ මන් දන්නවා ඒ ඔබේ නෑ මට තේරෙනවා ඔබේ වේදනාව මට තේරෙනවා නෑ මට තේරෙනවා ඔබේ වේදනාව හරි ඔබේ කතාව විදිහට ඒ නිසා මුලසිරි සභාපතිතුමනි මම ඊටදී මගේ කාලය ගන්නෙ නෑ ඒ නිසා මම නැවතත් කියන්නේ මම ඔබතුමාට කිව්වා ගොඩක් අය අපිට කතා කරලා කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දොස් කියපුවොත් අපි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් අපි කතා ඔව් අපි කතා කරනවා අපි කතා කරන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි අපි රට වෙනුවෙන් අපිට දේශපාලන න්‍යායපත්‍රයක් වැඩක් නෑ අපි හිතනවා මේ රටේ මේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් නායකයෙක් ඉන්නවනම් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි කියලා ඒක සජිත් ප්‍රේමදාස මහත්තයර පුළුවන් නම් ඒක අනුරුද්ධ ශානක මහත්තයර පුළුවන් නම් අපි මේ අවස්ථාව ඒගොල්ලන්ට දුන්නා ඒ දෙන්නලටම තියෙන බැරිකම නිසා ඒ දෙන්නටම තියෙන බැරිබැරියාව නිසා තමයි මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ආර්ථිකය හොඳ තැනකට සුබවාදී තැනකට ගෙනෙලා මිනිස්සුන්ට මෙවර සිංහල අලුත් අවුරුද්ද සමරන්න වෙසක් එක සමරන්න පොසොන් එක සමරන්න මේ රටේ මිනිස්සුන් අවශ්‍ය පසුබිම හදපු නිසා තමයි අපි එතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට සහාය දෙන්නේ අපි අහනවා ඔබතුමාල අපට කියන්න ඔබතුමාලා අපට කියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගෙනෙන ප්‍රතිපත්ති හාට ගිය හොඳ ප්‍රතිපත්තියක් සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව තියෙනවා කියලා අපට කියන්න අනුර කුමාර දිසානායක මහත්තයා ගාව තියෙනවායි කියලා දැන් අද පේනවනේ JVP දැන් අත ගත්තාම 13ට පෞගිය කාලේ 13ට වෙනුවෙන් මැරිච්ච ජනතා විමුක්ති පෙරමුණ අද කියනවා 13ට පක්ෂයි කියලා. ඉතින් අපි කැමති. හරි. ඉතින් ඒ නිසා මේ මේ ඔක්කොම මේ කතා කරන දේ නෙමෙයි මේක කරලා බලන්න ඕනේ. ඒ නිසා අපි ඔබට කියන්නේ මේ ආර්ථිකයේ සුබවාදී මාවතට ඇවිල්ලා තියෙන වෙලාවේ මේක තවත් ඉස්සරහට ගෙනියන්න. ද අපේ උතුරේ മന്ത്രിතුමා TN කේ නායකතුමා මගෙත් එක්ක එන ගමන් කිව්වා මේ ජනාධිපතිතුමා දැන් උතුරේ වැඩ කරන්න සල්ලි දීලා තිනවා අපිට. අපි දැන් වැඩ කරනවායි කියලා. දැන් තුමලා බොහොම සතුටෙන් උතුරේ TN එක ජනාධිපතිතුමත් එක්ක වැඩ කරනවා. එතුමලාගේ අද දිස්ත්‍රික්කේ වැඩ කරන්නේ තුමලට සල්ලි දිනවා කියලා කිව්වා. ඒ වගේම නගරීර බලාතේ മന്ത്രിවරුන්ට අද වැඩ කරන්න සල්ලි දීලා තියෙනවායි කියලා කිව්වා. අදේ දිස්ත්‍රික්කවල විශාල සංවර්ධනයක් සිද්ධ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අද හැම කෙනෙක්ම මේ ආර්ථිකයේ සුබවාදී මාවතකට ඊමත් එක්ක අද ප්‍රදේශවල සංවර්ධනය ආරම්භ වෙලා ජීවන බර අඩු වෙලා නැවතත් රැකියා දෙන්න ආරම්භ කරලා අද මේක රට යටවත් පත්වයකට නැවතපත් වෙමින් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ වෙලාවේ අපි
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
හොඳයි. අපි පෞද්ගලික න්‍යායපත්‍රයට යන්නේ නැතුව අපි හැමදාම විපක්ෂයක තමයි කරේ. මට මතකයි අපි යුද්ධ කරන වෙලාවේ යුද්ධ දිනාගෙන යනකොට කිරියල්ල මහත්තයා කිව්වා මැදවච්චියට යනවා කියලා කිලිනොච්චියට යනවායි කියලා. එතුමා කිව්වා ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ තමයි තමුන්නාන්සලා කිව්වේ. ඒක තමයි විපක්ෂය හැමදාම කරේ. ඒක තමයි අපි මට මතකයි කොරෝනා වසංගතය අවසන් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නායකත්වයේ ගන්නකොට තමුන්නාන්සලා මොනවද නොකිව්වේ? තමුන්නාන්සලා දෙන්න ඕනේ සියලු විවේචන කරා. තමුන්නාන්සලා වෘත්තීය සමිතිය දාලා මේ කොරෝනා වසංගතය නවත්තන්න. හැබැයි එතුමා මේ ලෝකේ හැම රාජ්‍ය නායකයෙකුට කතා කළා එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් එන්නත් ගහලා. අනුර කුමාර දිසානායක මහත්තයා එන්නත් ගහන්නේ නැහැ කිව්වා. හොරෙන්ගිල්ල ගහගත්තා එන්නත්. ප්‍රේමදාස මහත්තයා එන්නත් ගහගන්නේ නැහැ කිව්වා. හොරෙන්ගිල්ල ගහගත්තා එන්නත්. ඒ නිසා අද මේ රටේ මිනිස්සු ජීවත් කරවන ගෞරවය රාජපක්ෂවරු එදා යුද්ධෙන් වගේම කොවිඩ් එකෙනු මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ දෙවරක් මේ රටේ මිනිස්සුන්ට ජීවිත දාණය දුන්නා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන මේ තිබුණ ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත් කරලා මේ ආර්ථිකයේ ගොඩබුදෙන් ගොඩ අරගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. ඒ නිසා මේ විශේෂයෙන් මේ මුදල් පනත ඇතුලේ තියෙන කැසිනෝ පනත මම ඉතාම කැමති මේ පනත පිළිබඳ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කිව්වා මේ කැසිනෝ පනත ගැන. හැබැයි ඔබතුමා අමාත්‍ය ධූරයේ ඉන්නකොට කැසිනෝ බලපත්‍රයකට ගැහුවේ කීය? අද මිලියන 50ක් බලපත්‍ර ගාස්තුව විතරක්. අමතර සේවා ගාස්තුව හදනවා තව මිලියන 50ක්. දැන් ඔබතුමා කිව්වා නියාමන අධිකාරියක් දැන් කැසිනෝ නියාමන අධිකාරියේ සියලු වැඩ කටයුතු අවසන්. ඒ නිසා ඉතාම කඩිනමින් කැසිනෝ නියාමන අධිකාරිය ගේනවා. හැම රජයක්ම කැසිනෝ කාර්යයන්ට යට වෙලා හිටියා. හැම රජයක්ම කැසිනෝ කාර්යයන්ගෙන් සල්ලි ගත්තා. හැබැයි පළවෙනි වතාවට කැසිනෝ කාර්යයන්ට ගෙවලා බදු ගෙවන්න අවශ්‍ය වටපිට ආවා. කැසිනෝ බලපත්‍රය විතරයි ගත්තේ. ඉවරයි. කැසිනෝ බලපත්‍රය විතරයි ගත්තේ. එක කැසිනෝ ගහන්න එන එක්කෙනෙක්ගෙන් ඩොලර් කීයක් ගන්නවද? ඒ කිසිවක් සදා බදු අය කරේ නැහැ. ඒ නිසා සියලු බදු අය කරන්න කටයුතු කරා. මේක ඉතාම හොඳ පනත් කීපයක් අද ඉදිරිපත් කරන්නේ. මේ සඳහා අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි.
ස්තුතියි ගෞරව මන්ත්‍රීතුමා.